සදහම් සැඳෑවේ හිතවතුනි, අත්දකින දහම, අත්දකින ධර්මතා බෙදා ගැනීමට හා මෙතෙක් නුදුටු ධර්මතා ගවේෂණය කිරීමට, අනාවරණය කර ගැනීමට එකතුවක්, එකමුතුවක් මේ සිදුවෙන්නේ අදකින ධර්මතා බෙදාගන්නයි. තවම අත්දකින්නට නොහැකි වුණු ධර්මතා ගවේෂණය කරගැනීමට, අනාවරණය කරගැනීමට ගන්න උත්සාහයකුයි. මේ ක්‍රියාවන් දෙකම බෙදා ගැනීමයි, ගවේෂණය කිරීමයි සිදුවෙන්නේ හිතවත්කම මත. ඒ හිතවත්කම පෞද්ගලික හිතවත්කමක් වෙන්ටත් පිළිවන් පොදු හිතවත්කමක් වෙන්නත් ඉඩ තිබෙනවා. පොදු වුණත් පෞද්ගලික වුණත් කිසියම් හිතවත්කමක් මතයි දහම සම්ප්‍රේෂණය වෙන්නේ. ඒ හිතවත්කම හිතවතුනි අප කවුරුත් කොතන හිටියත් හදවතින්ම අත්දකිනවා. මේ කල්‍යාණ මිත්‍රයන්ගේ හිතවත්කම අපට දැනෙනවා, නොකිව්වත් දැනෙනවා, කිව්වත් කියනවට වැඩිය දැනෙනවා. මේ මුළු ගමනම යැවෙන්නේ ඒ හිතවත්කම මුල් කරගෙනයි. හරි අපූරු දෙයක් ආධ්‍යාත්මික හිතවත්කම, පෞද්ගලික හිතවත්කමත් හරි ලස්සනයි, පොදු හිතවත්කම ඊටත් වඩා ලස්සනයි. ජීවිතයක් පිරෙන්නේ ඒ පිරෙන්න අවශ්‍ය වැදගත්ම මූලිකම කාරණයක් තමා හිතවත්කම. ඕනෑම ජීවිතයක්, ලෞකික වේවා ආධ්‍යාත්මික වේවා, ඕනෑම ජීවිතයක කිසියම් පොහොසත් බවක් ජීවිතයේ කෙනෙකුට හිතෙනවා තමන් පොහොසත් කියා හදවතට දැනෙන හිතවත්කමක් තිබෙනවා නම් ලොකු හයියක්. ඊට වඩා හිතවතුනි මේ සදහම් මගෙහි යන ගමනට හිතවත්කම අත්‍යවශ්‍යයි. පියවරින් පියවරට අවශ්‍යයි. එන් කියවෙන්නේ අත්වැල් බැඳගෙන, කරට අත දාගෙන, අතින් ඇදගෙන, වඩාගෙන, කරේ තියාගෙන යන්ට පුළුවන්, රැගෙන යන්න, කැටුව යන්න පුළුවන් කියා ඒ එසේ නොවන බව අප කවුරුත් දන්නවා. තනිව යා නොහැකි ගමනක්, කොපමණ අපතනි වුණා ජීවිතේ තනිව යා නොහැකි ගමනක් තමා මේ ආධ්‍යාත්මික ගමන. භෞතික වශයෙන් කෙනෙකු තනිව ගල් ගුහාවක කැලේක ඉන්න පුළුවනි, කුටියක. ඒ භෞතික තනිකම් හෝ භෞතික සාමූහිකත්වය ඉක්මවා ගිය, ඊට වඩා සියුම් හා ගැඹුරු අන්‍යෝන්‍ය බෙදා ගැනීමක්, අන්‍යෝන්‍ය මඟ පෙන්වීමක්, අන්‍යෝන්‍ය ආලෝකයක් තමන් තමන්ට පහනක් විය යුතුයි. ඒ තමයි ඉලක්කය. නමුත් එය නොවේ ආරම්භය. එතනින් පටන් ගන්න කාටවත් බැහැ. ඒ තමයි අවසානය, ගමනාන්තය, ඉලක්කය, නිස්ඨාව, නිමාව, පරමාර්ථය. මේ වැඩසටහන් මාලාව පුරාම අප කවුරුත් අත්දකින්නේ ඒ සුන්දර හිතවත්කම. කතා නොකළත්, මුණ නොගැසුණත්, කතා කරන, මුණ ගැහෙන දෙනෝ දහකට වඩා ලස්සන හිතවත්කමක්. මේ හිතවත්කම තමා මෙපමණ දුරක් අපව මේ මගෙහි රැගෙන ආවේ. කිසියම් තැනක මානසික මට්ටමක ආධ්‍යාත්මික ස්තරයක ඉන්නවද, සිටිනවද, එතනට එන්නට, මෙතනට එන්නට කල්‍යාණ මිත්‍රයන් කී දෙනෙකුනම් උපකාර කරන්නේද මතක් කරන්න පුළුවන්? එමෙන්ම මතකයට නගා ගන්නට බැරි තරම් සංඛ්‍යාවක කල්‍යාණ මිත්‍ර පිරිසකගේ තල්ලුව, මඟ පෙන්වීම, දිරිගැන්වීම, ආදර්ශය හේතු වුණා, සාධක වුණා. එක අතකින් එසේ එබඳු දුර්ලභ ලැබීමක් සඳහා මොනතරම් හේතු වාසනා තිබෙනවද? ඒ ගැන සතුටු වන අතර, ඒ ගැන සියලුම කල්‍යාණ මිත්‍රයන්ට කෘතඥ වන අතර, ඒ පැත්තෙන් ඒ අතින් ලබා ගන්න දේ මේ අතින් බෙදාගත යුතු වෙනවා. එක අතකින් ගන්න දේ තව අතකින් බෙදා ගත යුතු වෙනවා. තමනුත් අනුභව කරන අතරම, තමනුත් දිරව ගන්න අතරම බෙදා ගත යුතු වෙනවා. ඒටයි භාවනාව කියන්නේ. එක අතකින් ගන්න දේ අනික් අතින් දෙන්න පුළුවන්, තමන් අනුභව නොකරන, තමන් එහි එය ජීර්ණය කරගන්න නැතිව එහි රසය අත්හදා නොබලා අතින් අතට හුවමාරු කරගන්න පුළුවන්. ඒ හුවමාරුව ආධ්‍යාත්මික සම්ප්‍රේෂණයක් වෙන්නේ නෑ. ධර්මතා බෙදා ගැනීමක් වෙන්නේ නෑ. අත්දකින්න ධර්මතා බෙදා ගැනීමක් එතන නෑ. එතන තියෙන්නේ පිටපත් කිරීමක්. Copy and paste. Copy කරනවා, paste කරනවා. වාර්තා කරනවා. වාර්තාකරණයත් අවශ්‍යයි හැම දෙයකටම. නමුත් මේ කාර්යයට නම් එහි ලොකු අවශ්‍යතාවක් නැහැ. වාර්තා කිරීම එකතකින් අරගෙන මේ අතින් දෙනවා. ඒට වඩා වෙනස් සංනිවේදනයක්, වෙනස් ගනුදෙනුවක්, වෙනස් සම්ප්‍රේෂණයක් තමා දහම් සංනිවේදනයේදී කවදත් සිදුවුණේ, සිදුවිය යුත්තේ. එතන කාරණා දෙක තුනක් ගැන අවධාරණය කළ යුතුයි. පළවෙනි කාරණය, තව කෙනෙකුගේ පණිවිඩයක් අප ලබා ගන්න විට, අප බාර ගන්න විට, නැහුම්කන් දෙනවා, බණ අහනවා, ධර්ම දේශනා ශ්‍රවණය කරනවා, පොතපත කියවනවා. ඉතින්දි කරන්නේ කෙනෙකුගේ පණිවිඩයක් අප ලබා ගන්නවා. පණිවිඩයක් බාර ගන්නවා. කණින් එහෙම් බාර ගන්නවා. ඒ බාර ගැනීම, ලබා ගැනීම මොනතරම් දුරට නිවැරදිව වෙන්නවද? ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. තමයි පළවෙනිම කාරණය. එම නිසා හිතවතුනි, ධර්ම ශ්‍රවණය අතිශයින්ම දුර්ලභ කාරණයක් විදිහට දහමේ අවධාරණය කරනවා. මේ ගැන හිතනකොට මේ බණ ඇසීම කොහොමද දුර්ලභ වෙන්නේ? මොනේ තරම් සුලබද? මේ තියෙන මාධ්‍යයත් එක්ක පැය 24ම බණ අහන හිතවතුන් ඉන්නවා. නිදාගෙන සිටින කාලය හැර හැම වෙලේම කුමක් හෝ මාධ්‍යයකින්, චැනලයකින් බණ අහන්න පුළුවන්. ඇහැරගෙන සිටින හැම විට මෙහෙම බණ අහන මා දන්න බොහෝ දෙනෙකු ඉන්නවා. ඉන් කොහොමද දුර්ලභයි කියන්නේ? ධර්මාශ්‍රවණය දුර්ලභයි කියන්නේ. ඉන්කනේ උටිතෙන්න පුළා, මේ අද එහෙම වුණාට ඒ කාලේ නම් මෙහෙම සුලභ නෑ. මේ කාලයේ පිළිබඳ ගැටලුවක් නොවේ. මෙතන තිබෙන්නේ ඇසීමේ ගුණාත්මක භාවයේ පිළිබඳ කාරණයක්. ගීතයක් ඇසීම, කතන්දරයක් ඇසීම තේ අවශ්‍ය වෙන්නේ වින්දනය. එතන වින්දනය. මේ වින්දනයට අහුම්කන් දෙන්න පුළුවන්. රසයට, බොහෝ විට රසයට තමයි අහුම්කන් දෙන්නේ. ඊළඟට වැඩිපුර අහුම්කන් දෙන්නේ තර්කානුකූල බවට. රසයේ අහන්නේ විඳිනේට කැමති හදවත. තර්කයේදී ඉදිරියට එන්නේ මනස. තාර්කික මනස මොලේ. ඉතින් බොහෝ විට මේ දෙන්න අතර පුංචි ගනුදෙනුවක් තමයි සාමාන්‍ය ශ්‍රවණයක සිදු වෙන්නේ. අදවතයි බුද්ධියයි අතර ඒ මදි. ඒට ධර්ම ශ්‍රවණයක් කියන්න බෑ. ශ්‍රවණයක්, රස විඳීමක්, බුද්ධිමය සංනිවේදනයක්. එතනින් එහාට ගොස් විචාරශීලී වීම අත්‍යවශ්‍යයි. විචාරශීලී වීම විචාරශීලී බව කියන්නේ copy and paste නොවේ. copy and paste නොවේ. පිටපත් කිරීමක් නොවේ. පිටපත් කරන්න විචාර බුද්ධියක් අවශ්‍ය නැහැ. බුද්ධියක් ඕනේ. බුද්ධියක් නැතුව පිටපත් කරන්න බෑ. හැබැයි විචාර බුද්ධියක් අවශ්‍ය නැහැ. සිහි බුද්ධියක් ඕනේ නැහැ පිටපත් කරන්න. බුද්ධිය ඕනේ. එම නිසා ওই පිටපත් කිරීමේ යන්ත්‍රවලට බුද්ධියක් තියෙනවා. බුද්ධියක් නැතුව ඒ යන්ත්‍රයකට බෑ පිටපත් කරන්න. නමුත් මේ විචාර බුද්ධියක් නැහැ. බුද්ධිය අප ඉදත් කතා කළා. බුද්ධිය විශ්වයේ තිබෙන දෙයක්. විශ්වයේ සෑම දෙයකටම යම්කිසි බුද්ධියක් තියෙනවා. මිනිස්යාට විතරක් තිබෙන දෙයක් නොවේ බුද්ධිය. සත්තුන්ටත් බුද්ධිය තියෙනවා. ග්‍රහකොළවලටත් බුද්ධිය තියෙනවා. ග්‍රහලෝකවලටත් තියෙනවා. යන්ත්‍ර සූත්‍ර වලටත් තියෙනවා. ඒ නිසා තමයි අද કૃતિම බුද්ධියක් ගැන කතා කරන්නේ. මේ බුද්ධිය තියෙනවා. මේ බෞද්ධයන් කියන්නේ බුද්ධිමත්. බුද්ධිමත් අය කියන අදහස එපමණම අංග සම්පූර්ණ අර්ථකථනයක් නොවේ. එහෙමනම් විශ්වයේ හැම දෙයක්ම බෞද්ධ වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. විචාර බුද්ධිය අත්‍යවශ්‍යයි. පිටපත් කරන යන්ත්‍රයක් දන්නවා තමන් පිටපත් කරන බව. ඒ පිටපත් කරන දේවල් ඒ යන්ත්‍රය මතක තියාගෙනත් ඉන්නවා. පරණ යන්ත්‍ර වගේ නෙමෙයි දැන් තියෙන යන්ත්‍ර වලට මතක තියෙනවා. තමන් පිටපත් කළේ මොනවද කියලා, කීයක් පිටපත් කළාද, මොනවද පිටපත් කළේ. මේ තමයි සාමාන්‍ය බුද්ධිය. කීවරයක් එකකින් පිටපත් කීයක් ගත්තද, ප්‍රමාණය කීයද, ගත්තේ කොයි වෙලාවේද, මේ සියල්ලේ යන්ත්‍රය දන්නවා. ඊටත් වඩා බුද්ධියක් තියෙන්න පුළුවන්. නමුත් නැති බුද්ධියකුත් අවශ්‍ය. මොකද්ද නැත්තේ යන්ත්‍රයට? ඒ තමන් පිටපත් කරන කාරණේට අනුව යන්ත්‍රයට බෑ වෙනස් වෙන්න. එයින් තියෙන වැදගත් කරුණක් ඉගෙනගෙන තමන් පිටපත් කරන පොතක, පොතක් පිටපත් කළා කියන්නේ ඒ පොත පොතේ තිබෙන කාරණා වලින් ගණ්ඩ තියෙන යමක් අරගෙන ඒ අනුව යන්ත්‍රයට වෙනස් වෙන්න බෑ. කොපමණ පිටපත් කළත්, මුළු ත්‍රිපිටකයම පිටපත් කළත්, ෆොටෝකොපි ගත්තත් යන්ත්‍රයකින් ඒ යන්ත්‍රය බෞද්ධ යන්ත්‍රයක් වෙන්නේ නැහැ. මේ ත්‍රිපිටකය පිටපත් කළා කියා ඒ ෆොටෝකොපි මැෂින් එක බුද්දිස්ට් මැෂින් එකක් වෙන්නේ නැහැ. බෞද්ධ යන්ත්‍රයක් වෙන්නේ නැහැ. යන්ත්‍රයක්, හොඳ යන්ත්‍රයක්, බුද්ධිමත් යන්ත්‍රයක්. දැන් මේ විදිහට අපි මේ ආධ්‍යාත්මික ගනුදෙනුව කරනවා නම් අපේ ඒ යන්ත්‍රයයි අතර වෙනසක් නැහැ. බුද්ධිය තියෙනවා, බුද්ධිමත්. නමුත් මොනතරම් කියෙව්වත්, ඒ කියවපු දේ කී දෙනෙකුට කියලා දුන්නත්, මොනතරම් ඇහුවත්, ඇසූ දේ මොනතරම් බෙදාගත්තත්, අපි අපිමයි. අපි අපම තමයි. අර ගනුදෙනුවක් වෙනවා. ඒ ලබා ගැනීම දීම දෙකම වෙනවා. අහනවා, කියනවා, කියවනවා, ලියනවා, බෙදා ගන්නවා. එනිසා තමා හිතවතුනි මේ බෞද්ධ සන්නිවේදනයේ වැදගත් කාරණයක් මේ නොකිය කියන්නේ. බෞද්ධ සන්නිවේදනයේ මේ ධර්ම ප්‍රචාරයේදී ඉතාම වැදගත්. මේ මුණගැහෙන්නේ බෞද්ධ සන්නිවේදනයේ පමණයි. බුදුදහමේ ඒ ධර්ම ප්‍රචාරයේ පමණයි. ධර්ම ප්‍රචාරය බෞද්ධ විතරක් නොවේනි. විවිධ ධර්ම තමන්ගේ දහම ප්‍රචාරය කළා කරනවා. කටින් ප්‍රචාරය කරනවා, පොත්වලින් ප්‍රචාරය කරනවා. දැන් බෞද්ධ ධර්ම ප්‍රචාරයේදී පමණක් මුණගැහෙන අති විශිෂ්ටතම සාධකයක් තිබෙනවා, ගුණාත්මක සාධකයක්. මෙන්න මේ විචාර බුද්ධියත් එක්ක. කුමක්ද? අර මේ copy and paste නොවේ. දවනම් ධර්මයක් ප්‍රචාරය කරන්න බුද්ධියක් අවශ්‍යයි. බුද්ධිමතෙකුට පමණයි ධර්ම ප්‍රචාරය කරන්න පුළුවන්. බැයින් එහාට ගිහිල්ලා සිහි බුද්ධිය, මොනතරම් සිහි බුද්ධියක් තියෙන්න ඇද්ද? ආනන්ද හාමුදුරුවන් වහන්සේට ඒවං මේසුතං කියන්න. ඒවං මේසුතං, මා විසින් මෙසේ අසන ලදී. මම ඇහුවේ මෙහිමයි, මට ඇහුනේ මෙහිමයි, ඇහුණු දේ මා තේරුම් ගත්තේ මෙහිමයි. ඒවං මේසුතං. හිතවතුනි, කොතනක හෝ මෙබඳු විචාරශීලී අදහසක් ධර්ම ප්‍රචාරයකදී මුණ ගැහිලා තියෙනවද? දේශපාලන ධර්ම ප්‍රචාරය කරනවා, විවිධ දාර්ශනික ධර්ම ප්‍රචාරය කරනවා, ආගම් මේ කොතැනක හෝ මෙබඳු විචාරශීලී සිහිබුද්ධියෙන් යුතු ප්‍රකාශයක් අහලා තියෙනවද, කියවලා තියෙනවද? ඒවං මේසත මා විසින් මෙසේ අසන ලදී, මට ඇහුනේ මෙහිමයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ මට තේරුණේ මෙහෙමයි, මා තේරුම් ගත්තේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ පමණක් නොවේ, ඒ දේශනාවලදී එසාක බුදුරජාණන් වහන්සේ සමග විවිධ අය ඇවිත් සාකච්ඡා කළානේ. ඒ සාකච්ඡාත් ආනන්ද හාමුදුරුවන් වහන්සේ වාර්තා කළා. හැබැයි ඒ වාර්තාවලත් තියෙන්නේ මේ අතින් අරගෙන ඒ අතින් දීමක්ම නොවේයි. ඒවං මේ සුතං, මට ඇහුනේ මෙහෙමයි. සමහර ගුරුවරුන් මේ තමන්ගේ ශිෂ්‍යයන්ට කියන්ට නොදෙන කාරණයක් තිබෙනවා. බොහොම කලාතුරකින් ගුරුවරයෙක් මේ වෙනස දන්න ගුරුවරයෙක්, මේ විචාර බුද්ධියේ සහ සාමාන්‍ය බුද්ධියේ වෙනස දන්න. කුමක්ද? දැන් සාකච්ඡාවකදී කවුරුන් හෝ ශිෂ්‍යයෙකු කීවොත, හෝ ශිෂ්‍යාවක කීවොත්, මා මෙහෙම පොතක් කියෙව්වා, ඒ පොතේ මෙහෙම තිබුණා. එතකොට ඒ ගුරුවරයා කියනවා, එහෙම කියන්න එපා, ඒ පොතේ තිබ්බේ කුමක්ද කියා ඔබ දන්නේ. ඒ පොතේ තිබුණු දේ මට තේරුණේ මෙහෙමයි කියා කියන්නේ. එහෙම නැත්තම් කීවොත්, අහවල් දේශකයා මෙහෙම කිව්වා කියනකොටම මේ ගුරුවරයා කියන පොඩ්ඩයි ඉන්නේ. ඒ ගුරුවරයා ඒ දේශකයා එහෙම කිව්වා කියන්න බෑ. ඒ දේශකයා කිව් දේ ඔබට තේරුණේ මෙහෙමයි කියලා කියන්නේ. ඉතින් මේ ගුරුවරයාත් එක්ක හරි අමාරුයි කෙනෙකුට ඉගෙන ගන්නට, සාකච්ඡා කරන්න. මොකද සාමාන්‍ය මනස හැම විටම මේ පිටපත් කරන මනසක්. බුද්ධිමත් මනස් පිටපත් කරන මනස්. මනස බුද්ධිමත්. බුද්ධිමත් වෙන්න වෙන්න කරන්නේ copy and paste. copy කරනවා, paste කරනවා, copy කරනවා, paste කරනවා. මේ අතින් ගන්නවා, අර අතින් දෙනවා. තමන්ට නෑ. තමන්ට දෙයක් නෑ. තියාගන්න අවශ්‍ය නෑ කිසිවක්. නමුත් තමා තුලින් මේ අතින් ගත්ත දේ ඒ අතේ ලේ දිගේ, නහර දිගේ, තමන්ගේ හදවතට, තමන්ගේ මොළයට ගිහිල්ලා තමයි අනික් අතට එන්න ඕනේ. එහෙම වුණොත් පමණයි තමන්ට පෝෂණයක් ලැබෙන්නේ. ඒ ආධ්‍යාත්මික ශරීරයට පෝෂණය ලැබෙන්නේ මේ විදිහට. හැබැයි එහෙම නැතුව මේ අතට ගන්න දේ අනික් අතට අල්ලට අරගෙන කෙනෙකුට දුන්නොත් ඔය අද්දකේම මිට මොලවගෙන කාටවත් නොදී හිටිය කියන්නේ. ඒත් වෙනසක් නැහැ. විචාර බුද්ධිය සිහි බුද්ධියට හේතු වෙනවා. සිහි බුද්ධිය ඇති වෙන්නේ කොහොමද කියන කාරණය හොයනවා. ඒ හොයනකොට විචාර බුද්ධිය තිබුණොත් පමණයි සිහි බුද්ධිය ඇති වෙන්නේ. කුමක්ද විචාර බුද්ධිය කියන්නේ? විචාර බුද්ධිය කියන්නේ සරලව කීවොත් විචාරශීලී වීම. ඒකත් තව වචනයක් නේ. කෙනෙකුට අහන්න මොකද විචාරශීලී වෙනවා කියන්නේ? අවිචාරශීලී වෙනවා කියන්නේ කුමක්ද? අවිචාරශීලී බව. අවිචාරශීලී බව තමයි සාමාන්‍ය බුද්ධිමත් මනසේ ස්වභාවය. සාමාන්‍ය මනස බුද්ධිමත්. මොඩ නේ, බුද්ධිමත්. ඒ බුද්ධිමත් මනසේ ස්වභාවය තමයි අවිචාරශීලී බව. අවිචාරශීලී බව කියන්නේ වහල් බවක්. එක්තරා විදියක වහල් බවක්. යම් කිසි අධිකාරියකට වහල් වෙලා, ආගමකට, ගුරුවරයෙකුට, දර්ශනයකට, පොතකට, විද්‍යාවකට, කලාවකට, සම්ප්‍රදායකට වහල් වෙලා. වහල් වීම කියන වචනෙට අප කැමති නැහැ. ඉතින් මේ වචනේ අයින් කරමුකෝ. ඒ කිසියම් සම්ප්‍රදායක්, කලාවක්, විද්‍යාවක්, ආගමක්, දහමක්, දර්ශනයක් ගුරු තැන්නේ තබා ගන්න. කෝදුවක්. ඒ තමයි තරාදි එක පැත්තකට ඒ පඩිය හැම වෙලෙම දාලා තියෙන්නේ. මොකක් හරි පඩියක් දාලා තියෙනවා. මේ සාමාන්‍ය බුද්ධිමත් මනස එහෙම තමයි ක්‍රියා කරන්නේ. හොඳට බලන්න. හොඳට බලන්න. මේ තරාදි හැම විටම එක පැත්තකට පඩියක් වැටිලා තියෙන්නේ. ඒ පඩිය ලේසියෙන් වෙනස් කරන්නේ නැහැ. උපතේසිට මරණය දක්වාම එකම පඩියක් තියෙනවා කියලා නෝයි කියන්නේ. මාරු වෙනවා. නමුත් එහෙම දවසින් දවස පෑම් පෑට මාරු වෙන්නේ නැහැ. ඒ පඩිය මුල් ඇදලා වගේ තියෙනවා ඒ තරාදී එක පැත්තක. ඉතින් අනිත් පැත්තට තමයි ඔය අප කියවන පොතපත, අහන කියන දේවල් මේ පැත්තට දානවා. දැම්මහම දැන් මේ අර පඩියෙන් තමයි මනින්නේ. මේ පඩිය කුමක්ද? අපේ අපි පිළිගත් දර්ශනයක්, දහමක්, ආගමක්, ගුරුවරයෙක්, පොතක්, සම්ප්‍රදායක් කුමක්කෝ. ඉතින් එතනදී මේ බොහෝ දේ කිරන් එකකින් ඉවත් වෙනවා. ඒ මැනීමෙන් වැරදි වෙනවා. ගැලපෙන්නේ නැහැ. බොහොම ටිකයි ගැලපෙන්නේ. හරි කියලා තීරණයකට එන්නේ බොහොම ටිකකට. වැඩි දේවල් වැරදි. මේ තමයි ඇත්ත. ඒ කියන්නේ එක විද්‍යාවක් පඩියක් විදිහට තරාදිය දැම්මොත් ඉතින් අනිත් විද්‍යාවන් බොරු වෙනවා. වැරදි. එක ආගමක් ගත්තොත් පඩියක් විදිහට අනිත් ආගම් වැරදි. එක ගුරුවරයෙක් ගත්තොත් අනිත් ගුරුවරුන් වැරදි. වැඩි හරියක් වැරදි. හැබැයි හරි ටිකකුත් තියෙනවා. මේ සාමාන්‍ය බුද්ධිමත් මනස කරන්නේ පිළිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම. මේ තමයි අවිචාරශීලී බව කියන්නේ. අවිචාරශීලී බව. මේ නරක නෑ, පවක් නොවේ අවිචාරශීලී බව. මේ පිම්පව් කතාවක් නෑ මෙතන. අවිචාරශීලී බව කියන්නේ කිසියම් තරාදියක එක පැත්තකට තමන් අතීතයේ දැමූ පඩියකට අනුව වර්තමානයේ කිරනවා, මනිනවා. දැන් කිය පොත කියවන්නේ මේ වෙලාවෙනි. ඇහුම්කන් දෙන්නේ මේ වෙලාවේ. වර්තමානයේ මනින්නේ අතීතයේ දවසක තරාදීර දැමු පඩියක. ඒතර සමහර විට තුලණේ වෙනවා. ඒතර පිළිගන්නවා. තුලණේ නොවන විට ප්‍රතික්ෂේප කරනවා. මේ අදහස් වලට ඇලෙන්නේ ගැටෙන්නේ ওই විදියට. මේ ක්‍රියාව අවිචාරශීලී ක්‍රියාවක්. ඒතර අවිචාරශීලී කියන වචනේ මේ අසභ්‍ය වචනයක් නොවේ. නරක වචනිකුත් නොවේ. අවිචාරශීලී වුණා කියන්නේ කෙනෙක් නරක් වුණා කියන එක නොවේ. මෙන්න මේ ස්වභාවයට. විචාරශීලී බව කියන්නේ කුමක්ද? විචාරශීලී බවට මේ අතීතය පඩියක් විදිහට පාවිච්චි කරන්නේ. තරාදියක පඩියකට අතීතය දාන්නේ වර්තමානයේ මැනගන්න. ඒත් වර්තමානයේ කොහොමද වර්තමානයේ වරදින්න පුළුවන් දැන්? එහෙනම් එහෙම හිතනවනේ අපිට. එහෙමනම් මේ පොත්වල තියෙන දේ, හැම පොතකම තියෙන දේ හරි නෑ, හැම කෙනෙක්ම කියන දේ හරි නෑ, බොහොම වැරදි අදහස් තියෙනවා. ඉතින් මේ අපි ළඟ කුමක්ද හරි කුමක්ද වැරදි කියන කාරණේ පිළිබඳ මිනුමක් නැත්නම් කෝදුවක් පැවටෙන්න පුළුවන්. හිතවතුනි, මේ අතීතයට අපි රැවටිලායි. අතීතයට කොහොමත් රැවටිලා අපි රැවටුණු අය. වර්තමානයට නොවේ අතීතයට. අතීතයට රැවටිලා. ඒ නිසානේ මේ සංසාරේ ඉන්නේ. අතීතයට රැවටිලා ඒ දැන් කියනවා මේ අතීතයට රැවටුණු විදිහටම වර්තමානයට රැවටෙන. ඒ විදිහටම වර්තමානයට රැවටුනොත් හොඳයි. අතීතයට රැවටුණා නම් කිසියම් කාරණයකට ඒට සමාන කාරණාවලටම වර්තමානයේත් රැවටෙන. මේ තමයි අවිචාරශීලී බව. හැම දෙයකටම එයා රැවටෙන්නේ නැහැ. අවිචාරශීලී කෙනා සියල්ලටම රැවටෙන්නේ නැහැ. එයා රැවටෙන්නේ අතීතයේ රැවටුණු දේවල් වලට සමාන දේවල් වලට පමණයි. ඊට අසමාන දේවල් වලට රැවටෙන්නේ නැහැ. අපේ රැවටීම තියෙන මොනවට හරි රැවටිලා. හිතවතුනි, මේ මුළු උත්සාහයම අපි කරන්නේ නොරැවටීන්න. මුළු උත්සාහයම කරන්නේ අතීතයට රැවටීමෙන් නිදහස් වෙන්න. අතීතයට රැවටීමෙන් නිදහස් වෙන්න. මෙතන තමයි ලොකුම රැවටීම, ලොකුම මුලාව, ලොකුම වහල් බව අතීතය. අතීතයේ කියවූ දේ, ඇහූ දේ, පිළිගත් දේ, ගුරු කොට ගත් දේ මේවා heaven alley වගේ වර්තමානයේ වහලා දාලා. ඉතින් දැන් වර්තමානේ ඇහෙන්නේ. කවුරු බණ කීවත් වර්තමානේ වැඩි ඇහෙන්නේ. ඇහෙන්නේ වචනයයි දෙකයි. ඒ වචන දෙක ඇහෙන්නේ අතීත පඩියෙන් ගලපලා ගන්න ටික තමයි. ඒ වෙනුවට විචාරශීලී වෙන්න. විචාර බුද්ධිය අතීතේ පැත්තකින් තියන්න. ඒ පැත්තකින් තිබුණාවේ වර්තමානයේ අපිට ඉගෙන ගන්න බැරිද? වර්තමානයේ බැරිද අපිට ඉගෙන ගන්න? වර්තමානයේ ශිෂ්‍යයෙකු වෙන්න බැරිද? මේ තමයි පරිණාමය. කුමක්ද? අතීතේ වහලෙකු. අතීතේ වහලෙකු කියන්නේ ඊයේ වහලෙක් වෙලා හිටියා කියන එක නෙවෙයි. මේ වහල් වෙලා තියෙන අතීතේට පැහැදිලිව තේරුම් ගන්න. අතීතේ වහලෙකු කියන්නේ ඉස්සර කාලේ වහලෙක්, දැන් වහලෙක් නොවේ කියන එක නෙවෙයි. වහලෙක් තමයි දැනුත්. හැබැයි වහල් වෙලා ඉන්නේ අතීතේට. අතීතේට වහල් වුණු කෙනෙකු වර්තමානයේට ශිෂ්‍යයෙකු වෙනවා. මේ තමයි විචාර බුද්ධිය. මේ පැහැදිලිව තේරුම් ගන්න. අතීතයට වහල් වුණු කෙනෙකු වර්තමානයේට ශිෂ්‍යයෙකු වෙනවා. මෙන්න පරිවර්තනය, මෙන්න පරිණාමය, මෙන්න අවිචාරශීලී බයෙන් විචාරශීලීත්වයට එනවා. එන්නේ ශිෂ්‍යෙක් වහලෙක් නොවේ අතීතයට. ශිෂ්‍යෙක් කාටද? වර්තමානයට. කාගෙන්ද ඉගෙන ගන්නේ? වර්තමානයෙන් ඉගෙන ගන්නේ. වර්තමානේ කාගෙන්ද? දැන් වර්තමානේ බොහෝ ගුරුවරු ඉන්නවනේ. ඒතර කොයි ගුරුවරයාගෙන්ද මේ ඉගෙන ගන්නේ? පුද්ගලයෙකුගෙන් නොවෙයි. පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. නමුත් මේ ඉගෙන ගන්නේ වර්තමානයෙන්. වර්තමානයෙන් ඉගෙන ගන්න අතීතයේ එපමණටම අවශ්‍ය නැහැ. බුද්ධිමත් බවට අතීතය අවශ්‍යයි. නමුත් සිහිබුද්ධියට වැඩියෙන් අවශ්‍ය වෙන්නේ වර්තමානය. හැබැයි අතීතේ ඉඩ දෙන්නේ නැහැ වර්තමානයේ ශිෂ්‍යයෙකු වෙන්න. දැන් අතීතේ ස්වාමියා. දැන් අපි වහලෙක්. ස්වාමියා ඉඩ දෙන්නේ නැහැ තමන්ගේ වහලුන්ට නිවහල් කෙනෙක් වෙන්න. නිවහල් අය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ තමා අමාරුම අපහසුම ගැළවීම. අතීතයෙන් නිදහස් වීම. හරි මාමාගේ. ඒ සඳහා බොහොම තියුණු සිහිබුද්ධියක් තිබිය යුතුයි. සිහිබුද්ධියක්. ඊයේ මා හරි වැරදි කියා මොනවට කිව්වත් මොන දෙයට මං හරි කිව්වත් මොන දෙයට වැරදි කිව්වත් එය පසකින් තබා මේ මොහොතේ පේන ඇහෙන දේ කෙරෙහි පූර්ණ වශයෙන්ම සාවධාන වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කවුද? අර අතීතේ. එයා කියනවා ඔක වැරදි. වැරදි. වැරදි දෙයකට මොකටද අවධානය යොමු කරන්නේ? හරිදේ, හරි දෙයකට අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. ඒක හරි. හරි දෙයට අවධානය යොමු කරන්න දෙන්නෙත් නැහැ. වැරදි දෙයට අවධානය යොමු කරන්න දෙන්නෙත් නැහැ. මොකකින්වත් ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. ඉගෙන ගැනීමක් නෑ මෙතන. තියෙන්නේ පිළිගැනීමක් හා ප්‍රතික්ෂේප කිරීමක්. පිළිගැනීමෙන් හා ප්‍රතික්ෂේප කිරීමෙන් විචාර බුද්ධියක් ඇති වෙන්නේත් නෑ, සිහි බුද්ධියක් ඇති වෙන්නේත් නෑ. පිටපත් කිරීමක් පමණයි වෙන්නේ. කිසියම් ගුරුවරයෙකුගේ පිටපතක් වෙන්න පුළුවන්. පිටපතක්. අනුකාරකෙක් වෙන්න පුළුවන්. කිසියම් දර්ශනයක, සම්ප්‍රදායක, පොතක, දහමක, විද්‍යාවක, කලාවක පිටපතක් වෙන්න පුළුවන්. ලස්සන පිටපතක්, අංග සම්පූර්ණ පිටපතක් වෙන්න පුළුවන්. හැබැයි පිටපතක් පමණයි. අජීවී පිටපතක් පමණයි. බුද්ධියට යන්න පුළුවන් උපරිම දුරේ පමණයි. කාගේ හරි අංග සම්පූර්ණ පිටපතක් වෙන්න පුළුවන්. ඒ වෙනුවට හිතවතුනි සජීවී සජීවී ශිෂ්‍යෙකු වීම, ඉගෙන ගන්න කෙනෙකු වීම අත්‍යවශ්‍යයි. කාගේවත් ශිෂ්‍යෙකු නොවේ. ධර්මතාවල ශිෂ්‍යෙක්. ධර්මතාවල මේ ඉගෙන ගන්න ධර්මතා. බය නැතුව කියන්න පුළුවන් කාගේද ශිෂ්‍යයා? ධර්මතාවල ශිෂ්‍ය. ධර්මතා ඉගෙන ගන්න. ධර්මතා ඉගෙන ගන්න අප කලින් කතා කරපු අර කල්‍යාණ මිත්‍ර හිතවත්කම උදව් වෙනවා. එතන තියෙන්නේ මිත්‍රත්වයක් මිස ගුරුගෝල සම්බන්ධයක් නෙවෙයි. ගුරුගෝල සම්බන්ධයක් නෙවෙයි. මේ වචන දෙකම මේ දහමේ නැති වචන දෙකක්. ගුරුගෝල. හැබැයි ශිෂ්‍යයා කියන වචනේ තියෙනවා. ශිෂ්‍යයා. කාගේවත් ශිෂ්‍යයෙකු නොවේ. ධර්මතාවල ශිෂ්‍යෙක්. ධර්මතා. මේ සදහම් සැඳෑව ආරම්භ කළේ ඒ සඳහා. ශිෂ්‍යයන් හදාගන්න, පිටපත් හදන්න, ෆොටෝකොපි මැෂින්ස් ටිකක් හදන්න, ෆොටෝකොපීස් ටිකක් හදන්න නොවෙයි. ශිෂ්‍යයන් අපි එකට ඉගෙන ගන්නවා. එකට ඉගෙන ගන්නවා. මෙතන සිදුවෙන්නේ අර මුලින්ම කියපු කාර්යයන් දෙක. කුමක්ද? අදකින්න ධර්මතා අපි බෙදා ගන්නවා. එමෙන්න පිටේක අදකින්නට බැරි වුණු ධර්මතා අපි එකට එකතු වෙලා හාරලා අනාවරණය කර ගන්නවා. අපි හැමෝම ශිෂ්‍යෝ විමු. හැමෝම ශිෂ්‍යෝ විමු. යම් තාක් දුරක් එකට යන්න පුළුවන්ද? ඒ තාක් දුරක් එකට මේ හැදෑරීමේ යෙදෙමු. අපි හැමෝම ධර්මතාවල ශිෂ්‍යයන් වෙමු. ඒ විවෘත භාවයත් එක්ක අපි ටික වෙලාවක් සාවධාන වෙමු, නිහඬ වෙමු. විචාර බුද්ධියට අවදි වෙන්නට ඉඩ දෙමු. වඩ වඩාත් විචාරශීලී වන විට පිළිගැනීම් හා ප්‍රතික්ෂේප කිරීම් වලට ඉක්මන් නොවන විට පැහැදිලි වෙනවා. අප අතීතයේ පිටපතක් බව අතීතයේ ඇසූ කියවූ දේවල් වල වර්තමාන පිටපතට කියන නම තමා මම. මම කියන්නේ අතීතයේ ඇසූ කියවූ සිතූ කාරණාවල වර්තමාන පිටපත. එය එසේ දැයි විචාරශීලීව විමසා බලන්න. අතීතේ හිටි කී දෙනෙකුගේ නම් වර්තමාන පිටපත බවට අප පත්ව තිබෙනවාද? අතීතය යනු අද උදෑසන විය හැකි වසර 25කට 30කට 50කට එහාත් විය හැකි. පිටපතක් යනු දැනටමත් අතීතයේ විසින් කුරුටු ගෑම් වලින් පුරවනු ලැබුවක් අලුතෙන් ලියන්න ඉඩක් එහි නෑ. පිටපත් නැමැති හැව හරිමින් එළියට එන්න ශිෂ්‍යෙකුසේ වර්තමානයට හිස් හිස් කොලයක් වගේ. අතීතේ නැමැති අතීතේ නැමැති ස්වාමියාගේ අවිචාරශීලී වහල් බව නැමැති හැව අත්හරිමින් වර්තමානයේ නැමැති විශ්වවිද්‍යාලයේහි විචාරශීලී ශිෂ්‍යයෙකු ශිෂ්‍යාවකු වෙන්න. ඒ විවෘත නැවුම් හිස් සජීවී හා නිරහංකාර ස්වභාවයන් සමග විචාරශීලී සාකච්ඡාවකට එළඹෙමු.
තෙරුවන් සරණයි ගුරුතුමනි. අර දැන් බුදුරජාණන් වහන්සේ බුදු වීමට අවසන් දැන් බුදු වෙන දිනේදී පුබ්බේ නිවාසානුස්සති ඥානේ සහ චුතුපවාද ඥානේ කියන ඥාන දෙක, කියන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ කියන්නේ ගුරුතුමනි මේ අතීතය ගැන මේ විචාරශීලීව බලලා, ඒ වගේම චුතුප්පවාද ඥානය කියලා කියන්නේ අනාගතය ගැන විචාරශීලීව බලලා වර්තමානයේ ශිෂ්‍යෙක් හැටියට ආසවක්කේ ඥානය ඇති වෙන එක සහ ඇති කරගත්ත එක මගේ මේ ප්‍රශ්නේ නොගැලපීමක් සහ තියෙනවනේ ඔබතුමා ඒකත් නිවැරදි කරන හැටියට මම ඉල්ලා සිටිනවා. ඒ වර්තමානයේ ගැන විචාරශීලී වුණ එකද ආසවක්කේ ඥානේ කියලා කියන්නේ ගුරුතුමනි?
බොහොම ලස්සන විග්‍රහයක් ඔබතුමා ඉදිරිපත් කළේ. එහෙමත් මා කලින් හිතලා හිතා තිබුණේ නැහැ. පුබ්බේ නිවාසානුස්සති ඥානය මේ අනිඥාන චුතුප්පපාද ඥානය ඉතින් ආසවක්කේ ඥානය දක්වාවනේ. එතකොට උත්තේ නිවාසානුස්සති ඥානය අතීතේ වාසය කිරීම පිළිබඳ නිවාසානුස්සති මොනමන ගෙවල් වල දෙහිතිය කවු විදියට දෙහිතිය ගෙවල් කියන ආත්ම භාවයන් හොඳට පැහැදිලිව ආවර්ජනය චුතුප්පපාත ඥානයෙන් කරන්නේ අනුන් පිළිබඳ බැලීම. තමන් ගැන නෙවෙයි අනුන් ගැන චුත වෙන උත්පත්ති ලැබෙන දෙවි උපමාව කියන්නේ වීදියක මේ ගෙයින් එළියට ඇවිල්ලා තවත් ගෙයකට පිවිසෙන අය දකින නුවණ. ඒක දිබ්බ චක්කු සමග ලැබෙන දෙයක්. දිබ්බ චක්කු තිබ්බොත් තමයි චුතුප්පපාත ලැබෙන්නේ. කොහොම හෝ කෙසේ හෝ මේ බුද්ධත්වයේ ලබා ගන්න එතනදී ලබා ගන්න හරි ලබා ගන්න කලින් හරි ලබා ගත්තට පස්සේ හරි කළ වැදගත්ම ආවර්ජනයක් තමයි පටිච්ච සමුප්පාදයේ අනුලෝම පටිලෝම විදිහට වෙනී කළා. දැන් ඒක අපි අහලා තියෙනවා කියවලා තියෙනවා මේ එතන වර්තමානයි. දැන් මේ සියල්ල අතහැරලා අන්තිමටමයි වර්තමානයි. පටිච්ච සමුප්පාදයේ කියන්නේ වර්තමානයේ කියන එක. ඒ නිසා තමයි යමෙකු දහම දකීද හේ පටිච්ච සමුප්පාදයේ දකී යමකු පටිච්ච සමුප්පාදයේ දකීද හේ ධාම දකී කියන දහමේ ගුණයක් තමයි අකාලික බව. එන පටිච්ච සමුප්පාදයක් අකාලික දෙයක්. يعني මෙතන තියෙන දෙයක් මේ මොහොතේ සිදුවන දෙයකට තමයි පටිච්ච සමුප්පාදේ. එතන වර්තමානයේ දකින්න පටන් වර්තමානයේ ශිෂ්‍යේ ගුණ වර්තමානයේ ශිෂ්‍යෙකුට පමණයි පටිච්ච සමුප්පාදයේ වේදී හේතුඵල පේන්නේ වර්තමාන ශිෂ්‍යයෙකුට. නැත්නම් හේතුඵල දැකීම නෙමෙයි වෙන්නේ දිට්ඨියකට යනවා මතයකට එනවනේ. මතයකට යෑම දිට්ඨියකට යෑම එකක් හේතුඵලයේ දැකීම තව දෙයක්. මතයකට දිට්ඨියකට යන්නේ අතීතේ. අතීතේ ස්වාමී කරගත්තොත් තම වර්තමාන වහලෙක් වෙනවා. ඒකට දිට්ඨියක තමයි ඉන්නේ. ඒ දිට්ඨි අත්හරිමින් දිට්ඨි ඉක්මවා යමින් වර්තමානයේ ශිෂ්‍යයෙකු වීම තමයි අපට දීලා තියෙන අවවාදේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. ඒ අතීතේට දිට්ඨිගත වීම වෙනුවට වර්තමානයේ දකින කෙනෙක් වෙන්න. ඉතින් ඒ සිදුවලා තියෙන ඒ තමයි සිදු වෙන්නේ ඒ තමයි සිදු වෙ යුත්තේ ඒ තමයි අපි උත්සාහ කරන්නටත් ඕනේ ඒ සඳහාම.
බොහොම පිං ඔබතුමාට ගුරුතුමනි.
ආචාර්යතුමනි, අද දේශනේ සජාන්ුණ අජීවී පිටපතක් නොවිය යුතුයි. ඒ කියන්නේ සජීවී ශිෂ්‍යෙක් වීම අත්‍යවශ්‍යම ධර්මතාවල ශිෂ්‍යෙක් වීමට. සෝ මේ ධර්මතාවල ශිෂ්‍යෙක් වීමට නම් ඒ ධර්මතාවය නිවැරදිව අවබෝධ කරගන්න. ඒවා ක්‍රියාවට යොදවලා ඒවායින් සජීවී ශිෂ්‍යෙක් වීම නේද ආචාර්යතුමනි? ඒකට හොඳ දැනුමක් එබලෙම අවබෝධ කරගැනීමේ දැනුමක් තිබිය යුතුයි නේද ආචාර්යතුමනි?
අනිවාර්යයෙන්ම ඒක මේ ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාවන්තයෙකු වීම අවශ්‍යයි. ඉතින් ප්‍රඥාවන්තයෙකු වීමයි දැනුම තියෙන කෙනෙක් වීමයි එකක් නම් ඉතින් එහෙම එහෙමනම් එහෙම කියන්න පුළුවන්. මෙතන වැදගත් වෙන්නේ මේ වර්තමානයේට විරුද්ධ වීම. මේ වෙලාවේ වෙන්නේ මොනවද? දැන් මොකද වෙන්නේ? මොනවද වෙන්න ඕනේ නෙවෙයි. දැන් කුමක්ද විය යුත්තේ කියන තැනින් නම් අපි ඉන්නේ. ඒ කියන්නේ අතීතේ ඉන්නේ. අතීතේ තීරණය කර තිබෙනවා දැන් වෙන්න ඕනේ කුමක්ද? ඒ දෙයද වෙන්නේ නැද්ද කියලා බලන්නේ. එහෙම නෙවෙයි. කුමක්ද විය යුත්තේ නොවේ වෙන්නේ මොනවද? අනේ ආකල්පය ඇති කරගන්න පුළුවන් නම් වර්තමාන ශිෂ්‍යයෙකු වෙයි. මේ වෙලාවේ වෙන්නේ මොනවද? එහෙම ඒ විවෘත භාවයේ ඉන්නකොට වෙනදී පේනවා. පේනවා හරි දැනෙනවා හරි එනවා හරි වෙනදී. ඊළඟට තමයි අර විචාර බුද්ධිය එන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ? මොනවා වුණත් කමක් නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මොන හේතු නිසාද කියා විචාරශීලීව හොයනකොට තමයි ධර්මතා පේන්නේ. කලින්ම ධර්මතා දැනගෙන මේ ඒ අපි දැනගත්ත ධර්මතා තියෙනවද නැද්ද කියලා බැලීම එක දෙයක්. අපි දැන් කෑමක අහ බලනවා වගේ වෙන කෑමක හදන තේ කාට හරි දෙන්න කලින් අපි බලනවනේ මේ හරියට සීනි තියෙනවද ලුණු තියෙනවද. ඉතින් එහෙම බලන්නේ අපේ අතීතයේ මේ තේ පිළිබඳ ප්‍රමිතියක් ඔළුවේ තියෙනවා. අතීතයෙන් ගත්ත ප්‍රමිතියක්. පොල් සම්බෝලේ කොයි විදියද පරික්කුවද්ද කොහමද ඒ ප්‍රමිතිය පිළිබඳ. ඒ අතීත ඒ පඩිය දාලම තියෙන තරාදියකට මේ පැත්තේ දැන් තියෙන සම්බෝලේ අනිත් පැත්තට දාන බලන. ඒ දෙක සමබර නම් හා හොඳයි. සම්බර නැත්නම් ඉතින් මේ පැත්ත සම්බර. අතීතේ නෙමෙයි වර්තමානයේ අපි සම්බර. තව ලුණු දාලා, දෙහි දාලා, මිරිස් දාලා, සීනි දාලා බලනවා අතීතයත් එක්ක තුලනය කරලා. එහෙම ඒ එකක්. ඒ වෙනුවට මේ පැත්ත නැහැ. කෙලින්ම අපි වර්තමානයේ පමණයි අවධානය කරන්නේ. අපි දන්නේ නැහැ ධර්මතාව. පොතේ දැන් නැති අපිට. හැබැයි පොතේ දැනුම නෙවෙයි ධර්මතාව කියන්නේ ධර්මතාව පොත්වල නෑ. මොනම ධර්මතාවයක්වත් පොත්වල නෑ. පොත්වල තියෙන්නේ ධර්මතා හොයාගන්න කරන්න ඕනේ. ධර්මතා දැනගන්න නම් කුමක්ද කළ යුත්තේ කියන කාරණේ තමයි ඉගැන්වීම කියන්නේ. එහෙම නැත්නම් ධර්මතා කියලා දෙන්න බෑ. මෙන්න ධර්මතාවේ පළවෙනි ධර්මතාවේ දෙවෙනි ධර්මතාවේ තුන්වෙනි ධර්මතාවේ හරියට විද්‍යාවේ සමීකරණ කියලා දෙන්නේ ඒ වගේ. එහෙම කියන්න බෑ. එහෙම කිව්වට වැඩක් නෑ. ඒවා වචන ටිකක් විතරයි. හැබැයි ඒ වෙනුවට ධර්මතාවයක් අවබෝධ කරගන්න නම් කුමක්ද කළ යුත්තේ? එහෙනම් කියා දිය යුතු දෙයක්. ඒ ගුරුවරයෙකුගේ කාර්යය බාරේ වෙන්නේ නැතිනම් ආධ්‍යාත්මික මිත්‍රයෙකුගේ, කල්‍යාණ මිත්‍රයෙකුගේ වගකීම වෙන්නේ ධර්මතා කියා දීම නෙවෙයි. මේ ධර්මතා අවබෝධ කරගන්න නම් මොන විදිහ පිළිවෙතක්ද අනුගමනය කරන්න ඕනේ? අන්න ඒ කාරණේ. පොත්වල එපමණයි තියෙන දැනුමේ තියෙන ඒක. ඒක දැනගත්තනම් හොඳටම ඉනිහා දැනගන්න දේවල් වැඩක් නැහැ. ඒ දැනීම අරගෙන බලන්න ඕනේ ඇයි මෙහෙම වෙන්නේ? අනේ ප්‍රශ්නේ අහන්නේ. කියලා බලන්න මොකද්ද වෙන්නේ? ඊළඟට ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ඇයි? මම බලන්නේ ඒ ගැන හොයන්න විමසන්න. අනේ විමසනකොට පේනවා ඒ වෙන්නේ මේ හේතු තියෙන නිසා. මෙන්න මේ හේතු ටික තියෙන නිසා මෙහෙම වෙන්නේ. වෙන හේතු ටිකක් තිබ්බොත් වෙන විදිහකට වෙන්නේ. අන්න හේතුඵලයේ පේන්න පටන් ගන්නවා. හේතුඵල සම්බන්ධේ පටිච්ච සම්පාද. හේතුලින් තමයි ධර්මතා අවබෝධ වෙන්නේ. ධර්මතා අවබෝධ වෙන්න වෙන්න අපේ ළඟ තියෙන දික්ටි මත අයින් වෙනවා. දැන් මෙහෙම මෙමේ වෙන්න ඕනේ, අර එහෙමයි වෙන්න ඕනේ. ඒ ඔය විදිහට තියෙනවනේ දික්ටි ටික. ඒ දික්ටි අයින් වෙන්නේ හේතුඵලයේ දැක්කහම. ධර්මතා දැක්කම ධර්මතා අවබෝධ වෙන්නත් නම් විචාර බුද්ධිය ඕනේ. ඇයි මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ දිගින් දිගටම අහන්න. ඒ ওই විදිහට තමයි අර වර්තමානයේ සජීවි ශිෂ්‍යකු වීම සිදු වෙන්නේ. එහෙම නැත්නම් හැමදේම අතීතේ අජීවි පිටපතක් විදිහට තමයි ඉන්නේ. මේ පිටපත හොඳයි. හොඳ ඒ කියන්නේ පිටපතකට පුළුවන් පින් කරන්න. පින් කරන්න පුළුවන් පිටපත් වල. පව් කරන්නත් පුළුවන්. පව් කරන පිටපතකට වැඩිය පින් කරන පිටපතක් වීම හොඳයි. හැබැයි පින් කළත් පව් කළත් සංසාරේ පිටපතක් පමණයි. කොපි එකක් විතරයි සංසාරේ.
බොහොම පින් ආචාරිතුමෝ.
ගුරුතුමනි එතකොට දැන් ආනන්ද මහරහතන් වහන්සේ දැන් අර අවසානයේදී අර මේ පළවෙනි ධර්ම සංගායනාවට ප්‍රථම මේ විචාරශීලී වුණේ හිස්සල දවසේනේ. දැන් ඒ වෙනකන් ධර්මතාවයක්ද උන්වහන්සේ අපි වෙනුවෙන් ඔටෝකොප් මැෂින් එකක් හැටියට මේ ක්‍රියා කළානේ. දැන් මහා අනුකම්පාවෙන් අපි කෙරෙහි අනුකම්පාවෙන්. එතකොට අවසාන දවසේ නේද පුරුතුමනි විචාරශීලී වුණේ? විචාරශීලී වීමේ ප්‍රතිපලයක් හැටියටනේ මම හිතන්නේ රහත්ුනේ නේද ගුරුතුමනි?
ඔව් රහත්ුනේ නම් ඒ විදිහට කියලා තමයි ඒ සාහිත්‍යයේ තියෙන්නේ. මේ ආනන්ද ඊට කලින් ආනන්ද ස්වාමීන් වහන්සේ පතග්ජන නෙවෙයිනේ, සෝතපත්ති ඵලයේ ලැබූ කෙනෙක්නේ. ඒ නිසා යම් පමණක විචාරශීලී අපට වඩා සජීවී ශිෂ්‍ය ධර්මතාවල උන්වහන්සේ සෝතපට්ටි ඵලය ලැබුණ නිසා කාය දිට්ඨි එහෙම නැහැනේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ ඔය පිටපත් වෙන පිටපතක් බවට පත් වෙන්න තියෙන ඒ හේතු වලින් තුනක්ම නැහැ උන්වහන්සේ ඒ නිසා සෑහෙන දුරකට උන්වහන්සේ විචාරශීලී උපරිම විචාරශීලී භාවයට නැත්තම් උපරිම සීබුද්ධියට පත්ුනේ උපරිම විකසිත භාවයට පත්ුනේ නම් ඒ ඔබතුමා කිව්වා වගේ ඒ සාහිත්‍යයේ තියෙන විදිහට පළවෙනි ධර්ම සංගායනාවට කලින් දවසේ තමයි ඒ එතනදි හොඳට ඒ කතාව පැහැදිලි වෙනවානේ උන්වහන්සේ අතීතයේ අතහැරියට පස්සේ විචාරශීලී වුණේ මේ අතීතේ ඉන්සා තමයි උන්වහන්සේ ගැන කියන්නේ මේ ඉරියව්වකින් තොරව රහත් වුණු ඉරියව්වකින් තොරව විකසිත වුණු කෙනෙකු විදිහට තමයි උන්වහන්සේව හඳුන්වන්නේ උන්වහන්සේ අහලා තියෙනවා මේ වාඩි වෙලා භාවනා කරන්න පුළුවන් එහෙම කළොත් විකසිත වෙනවා සක්මන් කරමින් භාවනා කළාම විකසිත වෙනවා ආංශි වෙලා ඉරියව් හතර ඉන්නේ හතරෙම උත්සාහ කළා හැබැයි ඉන්නේ නැහැ ඒ කතාව වල හැටියෙන් නම් වෙලා නැහැ ඉතින් මේ ඊට පස්සේ බැරිම තැන අතහැරියා මේ අතහැරිය වෙලාවේ තමයි විවිධීම සිදු වුණේ. දැන් එතන වැදගත් කාරණයක් කියවෙනවා මේ ඔය අනිත් ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා පමණක් නෙමෙයි මෙහෙණින් වහන්සේලා ඊළඟට උපාසක උපාසිකා ඒ හැමදෙනාම වගේ භාවනා කළේ රහත් වෙන්න නෙවෙයි. විමුක්තිය සඳහා රහත් වන්න නෙමෙයි විමුක්තිය සඳහා ආනන්ද හාමුදුරන් වහන්සේ පමණයි රහතන් වහන්සේ කෙනෙක් වෙන්න භාවනා කළේ. මොකද උන්වහන්සේට අර කොන්දේසිය දෙම්මනේ පළවෙනි ධර්ම සංගණනාවට ගන්නේ රහතන් වහන්සේලා පමණයි කිය. උන්වහන්සේට අවශ්‍ය වුණේ ධර්ම සංගණනාවට සහභාගි වෙලා අර උන්වහන්සේ ළඟ තිබුණු ඒ දැනුම අනාගතයේ සඳහා ඔබ අප වෙනුවෙන් සංරක්ෂණය කරන්න උන්වහන්සේට වගකීම ඉටු කරන්න. මේ වගකීම ඉටු කරන්න බෑ අර කොන්දේසියට යටත් නොවි. ඒ නිසයි උන්වහන්සේ භාවනා කළේ රහතන් වහන්සේ කෙනෙකු වෙන්න. එහෙම වෙන්න බෑ කෙනෙක් වෙන්න භාවනා කළා කවුරු වුණත් රහත් වෙන්න නම් බෑ. රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන කියලා මොනවා කළත් එහෙම වෙන්න බෑ. මෙතන ඇති ඒ අහංකාරය මමංකාරය නැතිවීමට කියන නමක්නේ රහතන් වහන්සේ කියන්නේ. නැතුව රහතන් වහන්සේ කියලා කෙනෙක් නැහැ. මමත්වයෙන් ගන්න අහංකාරකමින් මානෙන් ගන්න එහෙම කෙනෙක් දෙයක් තැනක් නැහැ. ඒ නිසාම ඒක උනේ නැහැ. බැරිම තැන නැහැ ඕනේ නැහැ කියලා අතහැරියා මේ මානෙ අහංකාරයේ මමංකාර ටික අතහැරලා දාපු ගමන් ඒ නෙළුම් මල පිපිලා කියා එකපාර
බොහොම පැහැදිලි ගුරුතුමනි ඔබතුමාට බොහොම පිං
අවසරයි සර් මේ chat box එකට යොමු කරපු ප්‍රශ්නයක් තියෙනවා ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ heard that we need to develop knowing mind not thinking mind in example thinking mind always takes past experiences Can you please explain if this is the correct path? Theruvan Saranai sir.
මේ දැනගැනීමේ හිතනේද අපි දිනු කරන්නට ඕනේ නැතු මේ කල්පනා කරන විතර්ක ඇති කරන හිත නෙවෙයි නේද මේ කල්පනා කරන විතර්ක ඇති කරන හිත අතීතේ කොටසක් නේද? උතර මේ ගැන පැහැදිලි කිරීමක් තමයි මට තේරුණු විදිහට මේ ප්‍රශ්නේ අහන්නේ. එහෙම කියන්න පුළුවනි. හිත සාමාන්‍යයෙන් නම් හිත මේ සම්පූර්ණයෙන්ම හිතන එක තමා කරන්නේ. සිටීමම තමා කරන්නේ. වෙන කිසිවක් කරන්නේ නැහැ. හිතනවා. thinking mind. එතකොට මේ ඒ හිතන්නේ හිතන්න බලන්නේ දැන් බොහෝ දේවල් හිතනවා කියලා. ඊයේ හිතපු දේ නෙමෙයි අද හිතන්නේ අද අලුත් දෙයක්. මොකද අද සිදුවෙන්නේ අද ප්‍රවෘත්ති වල තියෙන වෙනම දෙයක් ඒ ගැන හිතනවා. මේ හිතන මාතෘකාව වෙනස් වුණාට හිතන්නේ එකම විදිහ. ඒ සිතන රටාවේ වෙනසක් නැහැ. සිතිවිලි ගමන් කරන දිශාවේ වෙනසක් නැහැ. හිතන මාතෘකාව පමණයි වෙනස්. ඒ නිසා මේකම එකම නිකන් මේ බිංගේක වගේ තමයි හිත හැම වෙලෙම ගමන් කරන්නේ අඳුරු ගුහාව. යඳුරින්ද පේන්නේ නැහැ මේ මේ පාරමයි පෙරේද ගියත් මේ පාරමයි පන්දාවස ඉඳලම යන්නේත් මේ පාරේ කියලා පේන්නේ නැහැ. අඳුරු ගුහාව කැස් වහගෙන කෙනෙක් යන විට පේන්නේ නැහැ. හැමදේම අලුත් කියලා හිතනවා. හැබැයි මේකේ අලුත් දෙයක් නැහැ. පරණ සිතිවිලි. සිතිවිලි කියන්නේ හරීම පරණ දේවල්. පරණම් පරණ මේ විශ්වයේ තියෙන පරණම දේ තමයි සිතිවිලි. මේ අනිත් හැම දෙයක්ම ඊට වැඩි අලුත් දේවා අලුත් වෙනවා. මොහොතින් මොහොත හැමදේම අලුත් වෙනවා. පෘථිවියත් අලුත් වෙනවා, මේ ඉරහඳත් අලුත් වෙනවා. අලුත් නොවන එකම දේ සිතිවිලි. ඉතින් මේ නිසා සිතිවිල්ල හරීම යල්පැන ගිය දෙයක්. ඒ යල්පැන ගිය පිළුණු වුණු ඉදුල්ලුණු සිතිවිලි ඒ විදිහට අනනවා, මේ විදිහට අනනවා, තව විදිහකට අනනවා. ඒ පිළුණු සිතිවිලි අනුභව කර කර ඉන්නවා. පිළුණු සිතිවිලි අනුභව කරන කෙනෙක් කොට තමයි මේ සාංසාරික සත්‍යය කියන්නේ. තමන්ගේම සංඛාර කියන්නේ ඒවා. ඒ වෙනුවට මේ භාවනාවේදී විශේෂයෙන් මේ ප්‍රඥා භාවනාවේදී දැන ගැනීම. ඒතර මනසට කියනවා ඔබට තව දෙයක් කරන්න පුළුවන්. මේ සිතීම සිතීමේ වහලෙක් වෙන්න එපා. ඒ සිතීමේ මෙහෙකරුවෙක් වෙන්න එපා. සිතීමේ සේවකයෙකු වෙන්න එපා. ඔබට තියෙන වෙන හැකියාවක්. මෙතෙක් ඔබ හඳුනා නොගත් ඉන්න එක හැකියාවක් තමයි ඔබට දැනගන්න. මේ මනස දැනගැනීමට වැඩිය මේ පුහුණු වෙලා පුරුදු වෙලා තියෙන්නේ දැනුම එකතු කරගන්න. දැනුම එකතු කරගන්න. එකතු කරගත්ත දැනුම ගැන තමයි හිතේ හිතෙන්නේ. ඒ දැනුම රැස් කිරීම එක දැන ගැනීම තව එකක්. දැනුම රැස් කිරීම තුල නැවතත් අතීතයේ කොටසක් බවට පත් වෙනවා. හැබැයි දැන ගැනීම වර්තමාන ක්‍රියාවක්. දැන ගැනීම වර්තමාන මේ මොහොතේ උත්සාහයෙන් කළ යුතු ක්‍රියාවක්. වීරියෙන් කළ යුතු ක්‍රියාවක්. සිහියෙන් කළ යුතු ක්‍රියාවක්. ඒ ක්‍රියාව මනසට හඳුන්වලා දෙනවා. සතිය පුහුණු කිරීම තුළ වෙන්නේ සතිමත් බව පුහුණු කිරීම තුළ සිදු කරන්නේ එය දැනගන්නා මනසක් බවට පත් වෙනවා. අත්නින් විතර්ක උත්පාදනය කරන මනසකින් සිදුවන දේ දැනගන්න මනසක් බවට එන. ඒ එතෙන්ට ආවහම ඊළඟ පියවරට යන එක ලේසි. හේතු හොයන තැනට ඇයි එහෙම වෙන්නේ? ධර්මතා හොයන තැනට යන්න ලේසි. දෙවෙනි තැනට ආවහම ඉතින් ඔය ප්‍රශ්නේ හැබැයි පැහැදිලි කිරීමක් නෙවෙයි. ඒ පැහැදිලි කිරීම ඒ ප්‍රශ්නේ කියුදී හරි. හරි. සිටීමේ වහලේ දැනගැනීමේ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි ඔය පළවෙනි ධර්මදේශනේ ඇහුවට පස්සේ කොණ්ඩඤ්ඤ තාපසතුමා ගැන ඒ පළවෙනි ධර්මදේශනයේම තියෙනවනේ ධම්මචක්කපවත්තන සූත්‍රයේම තියෙනවා අඤ්ඤාසි වත බොහෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත බොහෝ කොණ්ඩඤ්ඤෝ පින්වත් කොණ්ඩඤ්ඤයන් දැනගන්නා කෙනෙකු බවට පත් වුණා දැනගන්නා කෙනෙකු බවට පත් වුණා දෙපාරක් කියනවා මොනවා දැනගන්නා කෙනෙකු බවටද යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මේ වර්තමාන වර්තමානයේ යමක් උපදිනවද ඒ වර්තමානයේම නිරුද්ධ වෙනවා ඒ බව දන්න දැනෙන දැනගන්න කෙනෙකු බව
අවසරයි සර්. අද ධර්මදේශනාව මෛතන්නේ යෝගියෙකුගේ හැරවුම් ලස්සේ කියලා මට දැනෙනවා. අපේ හිත හැම වෙලේම සසඳනවා. වර්තමාන අත්දැකීමක් ලැබපු ගමන් අතීතයට සාපේක්ෂව මේ වර්තමාන අත්දැකීම මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් අපි වර්තමානයේ ලබා ගන්න පුළුවන් දැනුම ධර්මතාවය වැහෙනවා. ඒ සික්ස් එක වෙන්න තියෙන ඉඩකඩ අහුරලා ගන්නවා අතීතයේ විසින්. තවත් කියනවා නම් අපේ මනස සාපේක්ෂ මනසක් කියලා තමයි මේ දේශනාවේදී මට තේරුම් ගන්න ගියේ. හැබැයි ඒ වගේම ධර්ම දේශනාවේදී මට තේරුම් ගියා මේ මනස නිර්පේක්ෂ මනසක් නෝ. ඒ කියන්නේ මේ මනස විවෘතයි, අතීතයටත් විරුද්ධයි, වර්තමානයටත් විරුද්ධයි. හැබැයි වර්තමානයට විරුද්ධ වෙනකොට සිහිබුද්ධිය හැම වෙලේම අවදිින් ඉන්නවා. එයා ගනුදෙනු කරන්නේ වර්තමානෙත් එක්ක. අතීතෙන් සමහරට පණිවිඩ ගන්න වෙන්න පුළුවන්. හැබැයි එයා එක පාට ඇවිල්ලා අවදි කරන අපියොත් නෑ මෙන්න ඉගෙන ගන්න තියෙන හොඳම තැන කියලා. එතකොට සර් අපිට නිර්පේක්ෂ මනසක් හදා ගන්න පුළුවන් නම් මේ වර්තමාන අත්දැකීමෙන් අපිට ධර්මතාවයන් ගොඩාක් ඉගෙන ගන්න පුළුවන් නේද සික්ස් එක වශයෙන්. ඒක තමයි මගේ මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් මම අවබෝධ කර ගන්නේ. ඒ නිවෘති කියන්නේ මම ඉල්ලා සිටිනවා.
දැන් මෙහෙමයි මගේ මේ සහතිකය අවශ්‍ය නැහැ කාටවත් මේ හරිද වැරදිද කියලා. හැබැයි බෙදා ගැනීමක් කරන්න පුළුවන්. ඒක තමයි වැදගත් වෙන්නේ අපිට අවුරුත් එක්ක. අපි හැමෝම එකතු වෙලා අපි කාගේ අත්දැකීම් බෙදා ගන්න. අපිට අපිට පේන විදිය කියනවා. තව කෙනෙකුට පේන විදිය කියන්න පුළුවන්. ඒකම විදිහට නෙමෙයි දෙදෙනෙකුට පේන්නේ. හැබැයි දෙදෙනාටම ඇත්ත තමයි පේන්නේ. ඉතින් මේ අන්න ඒ විවෘත භාවය හරිය වැදගත්. සාමූහික සාකච්ඡාවක වෙන්න ඕනේ දේ. එහෙම නැතු එක්කෙනෙක් දන්නවා අනිත් අය දන්නේ නැහැ. ඉතින් අපි අහනවා මේක හරිද අරක හරිද වැරදිද? මේ දන්න කෙනා කියනවා ඔක හරි මේක වැරදි ආයෙන වැරදි හරි. ඉතින් ආයෙත් පිටපත් වීමක් තමයි වෙන්නේ. අපි පිටපත් බවට පත් වෙනවා. එහෙම නෙවෙයි. මේ විය යුත්තේ එහෙමම අපේ සී බුද්ධිය දාලා බලනවා මේ කියු කාරණය අපිට කොහොමද තේරෙන්නේ? එකම විදිහට නෙමෙයි තේරෙන්නේ. කොම විදිහට තේරෙන්න ඕනේ නැහැ දෙදෙනෙක්. වෙනස් වෙනස් විදිහට තේරෙන. නිසා තේරෙන ක්‍රම තේරුම් ගන්න පුළුවන් ක්‍රමවල කෙලවරක් නැහැ. දහසක් 9 ප්‍රතිමණ්ඩිත කියලා මේ සාහිත්‍ය කියන්නේ ඒක. 1000ක් න්‍යායන් ධර්මතා පැත්තෙන් තියෙන්න පුළුවන්. 1000ක්. ඉතින් එක විදිහක් එක්කෙනෙකුට තේරෙන. ඉතින් ඔබතුමා කියු කාරණය මේ බොහොම රසවත් ඒ වගේම බොහොම සරලයි. අපි කාටත් ඒක හරියට ප්‍රයෝජනවත්. අතීතේ වරදක් නැහැ. අතීතේ වරදක් නැහැ. නිකම් වරද අපි අතීතයේට ස්වාමියෙක්ගේ තනතුර දුන්නා. අපි නිකම් මේ 16ක් වෙනවා. මේ තනතුරු ප්‍රදානය කළා තියෙන්නේ අපිම තමයි. අතීතේ එයා කිව්වේ නැහැ මම තමයි ස්වාමියා කියලා. අපි එයාට දෙනවා ඒ ස්වාමිත්වය. දුන්නු ගමන්ම අපි දන්නේ නැහැ. ඔබ තමයි දන්නේ. මට කියලා දෙන්න. ඉතින් ඒ අනේ බගයපත් වීම විත් ගමන්ම ඉතින් සම්පූර්ණයෙන්ම අතීතයේ හිරකාරුවෙක් වෙනවා. ඒ වෙනුවට මේ වර්තමානයේ හොඳට අවදියෙන් විවෘත වෙන්නවා. ඉන්නකොට වර්තමානයේ ඉගෙන ගන්න පුළුවන්. අතීතයේත් ඇවිල්ලා එක එක දේවල් කියනවා. ඒවත් අහනවා. නැහැ ඉන්නේ අතීතයේද බිහිරි වෙන්නේ නැහැ. අතීතයත් ඇවිල්ලා කියනවා අපි දිහත් බලනවා ඒ නුත්‍යමක් ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්නවා අතීතේ කියන දෙයක් තමයි මේ දන්නවා කියන්නේ ඔය ඔහොම හොයන්න ඕනේ නැහනේ තව තව කියවන්න හන්න හිතන්න ධර්මතා හොයන්න ඕනේ ඔබ දන්නවා කියලා අතීතේ සමහරේ දන්න දේවල් මතක් කරලා දෙන්නත් පුළුවන් දන්නවා කියලා අතීතේ හිතන්නේ අර පිටපතක් වීම තමයි මෙහා දැක්මක් අතීතයේද නැහැ. හොඳ පිටපතක් වෙන්න පුළුවන් නම් ඒ තමයි උපරිමයේ අතීතය. ඒ පටු අදහසින් අතීතය ඇවිල්ලා අපිට කියන උත්තර හොයන්න ඕනේ, අහන්න ඕනේ, භාවනා කරන්න ඕනේ. අප දන්නවනේ අර සූත්‍රයක් දන්නවා, අර දේශනයක් දන්නවා, මේවත් දන්නවා. ඊයෙ මොනවද කරන්නේ? අන්න එතනදී තමයි අපි හොඳට සී බුද්ධියෙන් ඉන්න ඕනේ. ඒ ලණුව ගිල්ලොත්, අපි දන්නවා කියන ලණුව ගිල්ලොත්, අතීතයේ දෙන අතීතයේ දෙන්නේ ලණුවක් නෙමෙයි. එයා එයා දන්න දේ කියනවා අපි. හැබැයි අපිට ඒක ලණුවක්, ඒක ගිල්ලොත් මේ ගමන එතනින් ඉවරයි. ඒ නිසා එය අතීතේ පටු නිගමනයක් බව තේරෙනවා. අතීතේ පටුයි කොහොමද? එයාට පුළුල් නිගමන දෙන්න බෑ. ඒක නිගමනයක්. එයාගේ නිගමන. ඒක නෙමේ පරම සත්‍යය. අපි ඒ දිහාත් විචාරශීලීව බලනවා. මම මොනවද ඇත්තටම දන්නේ? අතීතේ කියනෝ නම් ඔබ දන්න කෙනෙක් කියලා අපිට අහන්න මොනවද මම ඇත්තටම දන්නේ? සැබවින්ම මා දන්නේ කුමක්ද? මේ ප්‍රශ්නෙත් එක්ක අපිට විවෘතව ලොකු දුරක් යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් අහන්නේ ශිෂ්‍යය. මේ ප්‍රශ්නේ වෙන කෙනෙක්ගෙන් නෙමෙයිනේ අපි අහන්නේ, අපි අපෙන්මයි අහන්නේ. අපි අපේම ශිෂ්‍යයෙකු බවට පත් වෙලා ඒ ගැන නැවත නැවත මම හරි දන්නේ. මෙයා කියනවා මම හොඳට දන්න කෙනෙක් කියලා. ඉතින් මොනවද මන් දන්නේ? එහෙමම අහනවා. ඉතින් දිගට යනවා. යන්න යන්න තේරෙනවා විතපත් වාසියක් මිස මෙතන ඥානියක් කියන්නේ දැනගෙන ධර්මතා අවබෝධයක් නැහැ. ඒ නැහැ කියන ආරණේ අවබෝධ වීමත් ධර්මතා අවබෝධයක් තමයි. එතනින් තමයි ධර්මතා අවබෝධ වීමේ ඔබතුමා කිව්වා වගේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ.
සර්මේ සිහි බුද්ධයයි විචාර සීලිය අතර වෙනස මොකක්ද?
හරියට
නැහැ. මේ විචාරශීලී කියන එකයි සිහි බුද්ධියයි. මොකද විචාරශීලී කියන වචනේ අපි පාසලන කාලේ ඉහළට ඉගෙන ගන්නකොටත් අපි භාවිතා කරනවා. ධර්මයට අනුව මේ විචාරශීලී බව සහ සිහි බුද්ධිය අතර වෙනස මොකක්ද?
සිහි බුද්ධිය ඇති වෙන්න අවශ්‍ය මූලිකම සුසුකමක් තමයි විචාරශීලීත්වය. විචාරශීලීත්වයේ තියෙන හිත පිට තමයි සිහි බුද්ධිය පහළ කරගන්න පුළුවන්. විචාරශීලීත්වය කියන්නේ යමක් පිළිබඳ නොවිමසා, කියන්නේ විමසන්නේ නැතුව ප්‍රමාණාත්මකව විමසීමකින් තොරව නිගමනවලට එනවා. හරි වැරදි, හොඳයි නරකයි, ඇත්ත බොරු, මේ විදිහට නිගමනවලට එනවා විමසීමකින් තොරව. එහෙම එන්නේ අර අතීත දැනුම, අතීත පිළිගැනීම්, විශ්වාසයන් පඩියක් විදිහට තරහදී මේ පැත්තේ තියෙන නිසා. ඉතින් එහෙම තියෙනකොට ආය හොයන්න ඕනේ නැහැ නේද? මේ පැත්තේ යමක් වැටෙනවා මම බලනවා, උඩ කටුව බැලන්ස් වෙනවද? බැලන්ස් වුණා නම් හරි. උන් නැත්තම් සම්බර උන් නැත්තම් වැරදි. එපමණයි. මේ තමයි අවිචාරශීලී බව කියන්නේ. ප්‍රමාණාත්මකව විමසීමකින් තොරව යමක් හරි හෝ වැරදි කියා නිගමනයකදී, අවසාන නිගමනයකදී. විචාරශීලී බව කියන්නේ නිගමනවලට එන්න හදිස්සි වෙන්නේ නැහැ. හොයනවා, දිගින් දිගටම හොයනවා, දිගින් දිගටම හොයනවා. හොයන්න 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 තව තව තමන් දන්නේ නැහැ කියන කාරණේ තේරෙනවා. හිස් බවර් කොලි හිස් වෙන්න පටන් ගන්නවා. අතීතයේ විසින් කුරුතු කාල ප්‍රෝ කොලයක්නේ මම කියන්නේ. දැන් ඒ කොලේ වෙනස් වෙනවා. ටික 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 හිස් වෙලා හිස් වෙලා හිස් වෙලා ගිහිල්ලා අන්තිමට හිස්ම හිස් සුදු කොලයක් බවට. අතීතයේ කිසිම සටහනක් නැති. අපතක වුණා නෙමෙයි, ඩිමෙන්සියා නෙවෙයි. අපි අතීතයේ විසින් පුරුසු ගැණු පුරුදු ගෑවේ නැති හිස්ම හිස් ඉතක් එක තමයි ධර්මතා තේන්නේ, අවබෝධ වෙන්නේ ධර්මතා දකින්න. ඒක ධර්මතා කියන්නේ මේ වෙලාවේ සිදුවන දේ. මේ ගැන මෙනෙහි කරන්න කරන්න අලුත් ප්‍රශ්න ඇති වෙයි. අනිවාර්යයෙන්ම තියෙන මේ අපේ නොතිබුණු ප්‍රශ්න තමයි ඇති වෙන්නේ. ඒ අනිත් ධර්ම දේශනාවලදී තියෙන ප්‍රශ්න විසඳෙනවා. සාමාන්‍ය ධර්ම දේශනාවකදී අවුරු කළක් අපි කර වෙන කෙනෙක් කළක් වෙන්නේ සාමාන්‍ය තිබුණු ප්‍රශ්නයක් විසඳිලා යන. නමුත් මේ විචාර බුද්ධිය සී බුද්ධිය පිළිබඳ කරන දේශනාවලදී විය යුත්තේ තිබුණු ප්‍රශ්න විසඳීම නෙවෙයි. එහෙම ප්‍රශ්නයක් තිබුණ නොතිබුණු ප්‍රශ්න ඇති වෙන. නොතිබුණු ප්‍රශ්නයක් ඇති වෙනවා නම් අන්න මේ වැඩසටහනේ සාර්ථකත්වයේ මනින්න පුළුවන් වෙයි. හැබැයි එහෙම ඇති වුනේ නැත්තම් මොනවා හරි අඩුවක් තියෙනවා. මේ නැවත නැවත ආවර්ජනය කරන්න ඒ සඳහා තමයි සාරාංශය බොහොම වෙහෙස වෙලා ඒ කල්යාණ මිත්‍රයන් දෙපළ දැඩි පරිශ්‍රමයකින් ඉවන්නේ. නැවත නැවත මෙනෙහි කර මෙනෙහි කරන්න කරන්න අලුතෙන් අලුතෙන් ප්‍රශ්න ඇති වෙනවා. මේ ප්‍රශ්න ඇතිවීමම විචාර බුද්ධියේ බුද්ධිය පහළ වීමේ ලක්ෂණයක්. විචාර බුද්ධිය තියෙන කෙනාට විතරයි ප්‍රශ්න. විචාර බුද්ධිය නැති කෙනා හොයන්නේ උත්තර. එයාට උනේ උත්තර ටික. තියෙන ප්‍රශ්න ටික විසඳගත්තා නම් ඇති. නැහැ තියෙන ප්‍රශ්න නෙමෙයි ඇත්තම ප්‍රශ්න. අපි ඇත්තම ප්‍රශ්න දන්නේ නෑ. ඒත් විචාර බුද්ධිය ඇති වෙන්නේ නැති වෙන්නේ තමයි ඇත්ත ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ඇත්ත ප්‍රශ්නේ ගැන සෙවීමෙන් තමයි සිහි බුද්ධිය ඇති වෙන්නේ. ඒ සඳහා හිතවතුනි මේ විවෘතව ඉඩක් ලබාගෙන මේ ගවේෂණයේ යෙදෙන්න මේ හරි රසවත් බව තේරෙනවා. භාවනාව කොහොමත් රසවත්, දහමත් රසවත්, ඒනුත් රසවත්ම අතිරහත්ම දෙයක් තමයි විචාරශීලී වීමයි සීබුද්ධිය ඉතර ගැනීමයි. මේ ව්‍යායාම දෙක. ඉතින් මේ වැඩසටහන සජීවීව සම්බන්ධ වෙන හැම දිනාටම ශක්තිය. අපි කවුරුත් අපි කාටත් අයියා. භෞතික වශයෙන් අයියා, මානසික වශයෙන් අයියා, ආධ්‍යාත්මික වශයෙන් අයියා ශක්තිය. එනිසා අපි කාටවත් වෙන වෙනම පින් දෙන්න අවශ්‍ය නැහැ නේ. අපි අපිටම තමයි පින් දී ගන්න ඕනේ හැමෝට. විශේෂයෙන් මේක ලොකු පීඩනයක් එල්ල වෙන්නේ ડોක්ටර් සුජන්ති හැම පැත්තෙම. සැන්ඩ්විච් එකක් වගේ එහෙමත් ඇලෙනවා මෙහෙමත් ඇලෙනවා. හැබැයි කොහොම කිලිලි වගේ ඉවසගෙනත් ඉන්නවා. ඒ අගය කරන්න ඕනේ. පින්දීමක් නෙමෙයි අගය කරනවා. අප හැම දෙනා වෙනුවෙන් එහෙම ඒ සියලු පීඩන දරාගෙන ඉවසගෙන මේක දමල ගහන්න නැතුව මේ වැඩසටහන අධ්‍යයන කරගෙන යන්න ඔබතුමිය දක්වන සහයෝගයට විශේෂයෙන් යාගේ කරමින් හිතවතුනි අපි අද වැඩසටහනින් සමුගනිමු. සෑම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.